කිංස් නෙල්සන් මන්තිතුමා.
ගරු කතානායකතුමනි, ඉතා වැදගත් අමාත්‍යංශයක්, අධ්‍යාපන අමාත්‍යංශයේ අයවැය කෙටුම් පත්‍ර අදහස් ඉදිරිපත් කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය ගැන කතා කරනකොට මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාටම මතක ඇති යුගයකට මම යන්න කැමති. පෙරපාසල් අවධිය, මේ පෙරපාසල් කාලය තමයි අපිට තිබුණු අපේ ජීවිතයේ මේක චිත්‍රයක් වගේ. දැන් මේ පෙරපාසල් අවධිය තුල අපි හැමෝටම ආවේනික පෙරපාසලක් තිබුණා. දැන් විශේෂයෙන්ම මම ගත්තොත්, මම පෙරපාසල් ගියේ කදුරුවෙල ජයන්ති විහාරයේ පෙරපාසලකට ගියේ. ඒ පෙරපාසල් ගිහිපු කාලේ ඒ පාලිකාව, ඒ වගේම හිටපු යාළුවෝ, ඒ පරිසරය ගැන කතා කරනකොට බොහොම ලස්සනයි ඒ කාලේ. දැන් අරු කතානායකතුමනි, අපි හැමෝම මේ පෙරපාසල් අවධියේ ඉඳලා තමයි උසස් අධ්‍යාපනය කරා යන්නේ. හැබැයි අපි හැමෝටම මේ පෙරපාසල කියන කමතක වෙලා තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ පෙරපාසල ඉන්න පාලිකාව ගත්තොත්, අපි දැකලා තියෙනවා අම්මලා තාත්තලා දරුවා මේ පෙරපාසලේ පාලිකාවට බාර දීලා අඬන අවස්ථාවල් දැකලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ දරුවා ගෙදරින් ඉස්සෙල්ලාම එළියට කියලා බාර දෙන පළවෙනි තැන තමයි පෙරපාසල. මේ පාලිකාව පුදුමාකාර ඉවසීමක් තියෙන, පුදුමාකාර කැපවීමක් කරන, පුදුමාකාර දරුසෙනෙහසක් තියෙන මවක් එයටත් එහා ගිහිපු. දැන් ගෙදර ගත්තොත් අපිට ඉන්නවා දරුවෝ දෙන්නේ 3 දෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි පෙරපාසලේ පාලිකාව එක වෙලාවම දරුවන් 20ක් ඊටත් වඩා වැඩි පිරිසක් එක තමයි එයාගේ කාලය ගත කරන්නේ. ඒතර විශේෂයෙන්ම මේ පෙරපාසල් පාලිකාව ගැන කතා කරනකොට, දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උතුරුමැද පළාත් සභාව මැදිහත් වෙලා පෙරපාසල් පාලිකාවට රුපියල් 2000ක මාසික දීමනාවක් වගේ තෝරගත්ත පෙරපාසල්වලට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා ගරු එමැතිතුමා. දැන් ඒකිනුත් කොටසක් කපාගෙන රුපියල් 1500ක් වගේ තමයි ලැබෙන්නේ. දැන් පහුගිය කාලේ මේ කොවිඩ් වසංගතයත් එක්ක පෙරපාසල් වැහුණා. දැන් පුංචි දරුවෝ යවන්නේ නැහැ පෙරපාසලට. එතකොට මේ පෙරපාසලට යවන දරුවන්ගේ දෙමව්පියෝ එකතු වෙලා මේ පාලිකාවට මුදලක් දුන්නා. දැන් ඒකත් එයාට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගරු එමැතිතුමා, මම යෝජනා කරනවා මේ පාලිකාවන්ට, පෙරපාසල් පාලිකාවන්ට මාසික අඩුම වශයෙන් රුපියල් 10000ක්වත් දීමනාවක්වත් ලබා දෙන්න කටයුතු කරන්න ඕන. ගරු රාජ්‍යමත්තුමා, ඔබතුමා මට බාධා කරන්න බෑ, මොකද ඉතාමත් කෙටි කාලයක් තියෙන්නේ. ගරු එමැතිතුමා, මේ ගරු කතානායකතුමා මගේ වෙලාව මට ලබා දෙන්න ඕනේ, මොකද දැන් මට විශාල කරුණු කොටක් තියෙනවා ඉදිරිපත් කරන්න. ඉතින් මේ තුලින් මේ මේ කරුණ ඉදිරිපත් කරන්න බැරි
වෙනවා. අන්තිම අවසන් කරන්න අවසන් කාලේ එතුමාට විනාඩි 8යි තියෙන්නේ, ඒකට බාධා කරන්න එපා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම පෙරපාසල් ගත්තම දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පෙරපාසල් ගත්තම ඒ පෙරපාසල් වල වැසිකිලි පහසුකම් නැති පෙරපාසල් තියෙනවා, පානීය ජලය නැති පෙරපාසල් තියෙනවා. විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම මහවැලි කලාපවල ඒ පරණ ගොඩනැගිලි, මහවැලියේ පාවිච්චි කරපු පරණ ගොඩනැගිලි තමයි පෙරපාසල් විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් විශේෂයෙන්ම ගරු රාජ්‍යමත්තුමා ප්‍රකාශ කරා, ඔබතුමා ඒකට මැදිහත් වෙලා පෙරපාසල් වල ගොඩනැගිලි, ඒ අටිතල පහසුකම් සියලු දේම ලබා දෙනවා කියලා බොහොම හොඳයි. අපි බලන් ඉන්නවා ඒවා ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම අධ්‍යාපන කලාප 3කට වෙන් වෙලා තියෙනවා ගරු එමැතිතුමා. ඔබතුමා දන්නවා අපේ GLPRS එමැතිතුමා අපිත් එක්ක නිතරම සම්බන්ධලා තියෙනවා. ඒ කාලෙත් පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇවිල්ලා කටයුතු කරලා තියෙනවා. ඔබතුමා පොළොන්නරුව ගැන හොඳට දන්නවා. දැන් ගිය සතියේත් ඔබතුමා පොළොන්නරුවට ආවා. විශේෂයෙන්ම තමන්කඩුව බල ප්‍රදේශය තුල එක කොට්ටාසයක් විදිහට වෙන් වෙනවා ගුරුහිඟය. 187ක ගුරුහිඟයක් තියෙනවා තමන්කඩුව ඒ කොට්ටාසය තුල. ඒ වගේම ඒ අධ්‍යාපන කොට්ටාසයක් එක ලංකාපුරත් අයිති වෙනවා මේ තමන් කඩුවට. එතකොට මේ කොට්ටාසයේ තුර ගුරුහිඟය 187ක් තියෙනවා. ඒවගේම ක්‍රීඩා පිට්ටන් නැති ක්‍රීඩා පහසුකම් නැති පාසල් 12ක් තියෙනවා. ඒවගේම වැසිකිලි පහසුකම් නැති පාසල් 22ක් තියෙනවා. ඉතින් ඒ වගේ ඔබතුමා මේ සම්බන්ධව මැදිහත් වෙලා අයවැය මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යන විශේෂ අවධානයක් යොමු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හිඟුරක්ගොඩ ඒ කලාපය තුළ විශේෂම ගුරු හිඟයන් 247ක් තියෙනවා. ඒ වගේම වැලිකන්ද කොට්ටාසය තුළ වැලිකන්ද දිඹුලාගල කියන්නේ ඉතාමත් අති දුෂ්කර ප්‍රදේශයක්. මේ ප්‍රදේශය තුළ ගුරු අඩුපාඩුව 246ක් තියෙනවා. ඒ වගේම වැසිකිලි පහසුකම් නැති ස්කෝල 246ක් තියෙනවා. ඒ වගේම පානීය ජලය නැති පාසල් 31ක් තියෙනවා. ඒ වගේම ක්‍රීඩා කරන්න ඒ දරුවන්ට ඒ පහසුකම් නැති ස්කෝල 14ක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වැලිකන්ද කොට්ටාසය ගැන කතා කරොත් ගරු කථානායකතුමනි, දිඹුලාගල වැලිකන්ද කියන්නේ විශේෂයෙන්ම මහවිලි කලාපයක්. මේ මහවිලි කලාපය තුළ මේ ඉන්න දරුවන්ට අපි මේ අවශ්‍ය කරන පහසුකම් ටික අපි ලබා දෙන්න ඕන. මොකද ඒ අය බොහොම වෙහෙස මහන්සි වෙලා තමන්ගේ දෙමව්පියෝ ගොවි ජනතාවක් විදියට ඒගොල්ලෝ හදනවා යම් කිසි මට්ටමකට තමන්ගේ අධ්‍යාපනය හදාරලා මේ රටේ පළදායි දරුවන් බවට විශේෂ දස්කම් තියෙන දරුවෝ ඉන්නවා ඒ කොට්ටාසය තුළ. එය විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම මේ අවස්ථාවේ කියනවා. ඒ වගේම ගරු ඇමතුමනි, දැනට බකමූණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ බකමූණ මහසෙන් විද්‍යාලය 1992 දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා එතුමා මැදිහත් වෙලා මේ පාසල මධ්‍යම පාසලක් බවට පත් කරා. ඒ වගේම 2019 ඔක්තෝබර් මාසයේ මේක ජාතික පාසලක් බවට අපිට පත් කරන්න පුළුවන් වුණා. දැන් මේ වෙනකොට මේක ජාතික පාසලක්. මේ පාසල අපි ජාතික පාසලක් විදියට අපි ඉදිරියට ගෙනිච්චොත් මේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඉන්න දරුවන් කිලෝමීටර 40ක් එන්න ඕන පොළොන්නරුව රාජකීය විද්‍යාලයට එන්න. ඉතින් මේ ජාතික පාසලක් දැන් හදලා තියෙනවා. මේ පාසලේ ගුරු නිවාස එකක්වත් නැහැ මේ පාසල තුල. ඒ වගේම විශේෂයෙන්ම ගුරුවරු 88 දෙනෙක් ඉන්න ඕන, දැන් ඉන්නේ 64 දෙනයි. ඒ වගේම කාර්ය මණ්ඩලය ඉන්නේ අවශ්‍ය වෙනවා 30 දෙනෙක්, දැනට ඉන්නේ 5 දෙනයි. ඉතින් ඒ නිසා මේක ජාතික පාසලක් දැන් තියෙනවා ගරු ඇමතුමනි. මේ ජාතික පාසල අපි අංග සම්පූර්ණ පාසලක් බවට පත් කරොත් අපිට පුළුවන් වෙනවා ඒ ප්‍රදේශයේ ඉන්න දුවා දරුවන්ට ඒ ජාතික පාසලේ ඒ තියෙන
මන්තෝ ඔබතුමාගේ කාලය අවසන්
ජාතික පාසලේ ඒ වැඩ කටයුතු කරගෙන යන්න. ඒ වගේම විශේෂයෙන්ම මම කියන්න ඕන පහුගිය අපේ රජය තුළ සුරක්ෂා රක්ෂණය අපේ දරුවන්ට ලබා දුන්නා. මම හිතන්නේ මේක ඉතාමත් හොඳ වැඩසටහනක්. ඔබතුමාට පුළුවන් මේ නම එක්ක මාරු කරලා ඔබතුමාලා කැමති නමක් දාලා මේ දරුවන්ට දෙන රක්ෂණය ක්‍රියාත්මක කරොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන්ම දිවංගත ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා ආරම්භ කරපු මහපොළ ශිෂ්‍යත්වය මේ රටේ විශ්වවිද්‍යාලයට ගිහිපු දුවා දරුවෝ මේ මහපොළ ශිෂ්‍යත්වයෙන් බොහොම ප්‍රතිපාදන ලැබුවා. ඒ වගේම මේ ජනවාරි මාසේ ඉඳලා මේ මහපොළ ශිෂ්‍යත්වය මේ දරුවන්ට ලැබෙන්නේ නැහැ. මේක ලබා දුන්නොත් ඉතාමත් හොඳයි. මොකද පහුගිය රජයේ මේ මහපොළ ශිෂ්‍යත්වය අපි වැඩි කරා. මට මතකයි වත්මන් ජනාධිපතිතුමා ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා කිව්වා මේ මහපොළ ශිෂ්‍යත්වය වැඩි කළ දෙනවා කියලා. මම හිතන්නේ මේ වෙනකොට ජනවාරි මාසේ ඉඳලා මේ මහපොළ ශිෂ්‍යත්වය ලබා දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මේක හොඳ වැඩපිළිවෙලා. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධවත් මතක් කළ දෙමින්, ඒ වගේම විශේෂයෙන්ම මම දැක්කා කදුරුවෙල තමන්කඩුව බල ප්‍රදේශයේ කදුරුවෙලට ජාතික පාසලක් ලබා දෙන්න කටයුතු කරනවා කියලා
වැඩිපුර අරගෙන තියෙනවා.
ඒ පාසල කඩිනමින් ලබා දෙන්න කියලා ඉල්ලමින්, ඒ වගේම අවසාන වශයෙන් මට විනාඩියක් දෙන්න ගරු කථානායක.
විනාඩිය එකමාරක් අරගෙන
ත්‍රයි භාෂා පාසලක් මේ වෙනකොට ඉදි වෙලා තියෙනවා පොළොන්නරු දිස්ත්‍රික්කේ තමන්කඩුව බලපදේශයේ 75%ක් ඒකේ වැඩ අවසන් වෙලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාව, දමිළ භාෂාව, සිංහල භාෂාව උගන්නන අක්කර 10ක භූමියක 75%ක වැඩ අවසන් වෙලා තියෙනවා. දැන් බොහොම පොඩි වැඩ කොටසයි තියෙන ඉවස අවසන් කරන්න. මේ සම්බන්ධවත් ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ භාෂා පාසල ඉක්මනින්ම අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දුවා දරුවන්ට අත්පත් කළ දෙන්න කියලා ඉල්ලීම කරමින් බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම.
සුරේෂ් රාඝවන්.
උදේ සිට බොහෝ දේ අසා ඇතමු. මෙරට ආදරය කරන බොහෝ අය යහපත් දේ යෝජනා කර ඇත්තේය. ඇත්තෝය. ගරු ඇමතුමනි, ඔබට මා පෞද්ගලිකව ඉතාමත් ගරු කරන බව ඔබ දන්නා දෙයකි. එනිසා මා කියන්නට යන මේ දේ ඔබ පිළිබඳවවත් රාජ්‍ය ඇමතිවරු හතර දෙනා පිළිබඳවත් පමණක් නෙවෙයි, ඒ අය ගැන නෙවෙයි මේ. මේ අපේ දේශයේ අධ්‍යාපනයේ අනාගතය පිළිබඳව මාගේ ආන්දෝලනාත්මක විවේචනයයි. මෙය බාරගන්නට මනසක් අපට මටත් අනිත් අයටත් ඇතිවේවා යන්නයි මගේ ප්‍රාර්ථනය. පෙරපාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල කුලපතිවරුන් ප්‍රතිවරයෙක් තෝරා ගැනීම දක්වා අද රාජ්‍ය අධ්‍යාපනය අවිද්‍යාත්මක ව්‍යාකූල ට්‍රැජිකොමඩි නාට්‍යයක් බවට පත් වී ඇත. පෙරපාසල් ඇත්තේ ආගමික ආයතන යටතේය. ඒ නිසා එකෙකුට අල්ලා වෙනුවෙන් මරාගෙන මැරෙන එක ස්වර්ගයකි. තවත් අයට බුදුන්ට වඩා දුටු කැමරුන් වැදගත්ය. තවත් එවුන් තවමත් ප්‍රභාකරන් දෙවියන් හැටියට බෙදුන්වාදය වපුරති. අපට තවමත් පෙරපාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් ජාතික වශයෙන් තවමත් සැකසී නැති බවයි අපි දැනගන්නේ. ජනප්‍රිය පාසල් වලට ඇතුල්වීම සඳහා ඒ තරඟයට යෙදෙන්නට තරුණ පවුල් සංසර්ගයේ යෙදෙන්නේ තමන්ගේ ලිපිනය වෙනස් කර ගැනීමෙනි. තමන් ළමයා ඉපදුණු පසු පාසලට ඇතුල්වන්නට ලිපිනය පිළිබඳව අවුරුදු ගණනක් බොරු කියන්නට අපි පුරුදු කරමු. ජනප්‍රිය පාසල්වල ආරිශිෂ්‍ය මාෆියාව විසින් කවුද ඇතුල් වෙන්නේ කවුද ඇතුල් නොවෙන්නේ යන තීරණය ගනිමින් සිටි. තවදුරටත් පස්වනි වසර අම්මලාගේ සසර විවරණ පාරමිතාවේ කොටසක් බවට පත් වී ඇත. ළමයාට වඩා බර වූ පාසල් පොත්මිටිය නිසා ළමාදිවිය සොරකම් කරමින් සිටමු අපි. තවත් ඔබට ගිහින් අපද සාමාන්‍ය පෙළ ලක්ෂ 3ක් පමණ අසමත් වන අය පිළිබඳව අපට ජාතික ප්‍රතිපත්තියක් තවමත් නැත. අම්මාගේ නිල්ලා ගන්නා ණය අරගෙන වීල් පාක් එකේ සම සමාජිකයන් වෙනවා හැර ඔවුන්ට අනාගතයක් තවමත් හරියට සැකසී නැත. අපස උසස් පෙළ ඔක්කෝමල්ලා පාස් වෙන්නේ ටියුෂන් මහත්තුරුන්ට ටියුෂන් දෙවිවරුන්ට පින් සිද්ධ වෙන්නේය. උසස් පෙළ අධ්‍යාපනය කරන අය සියමලා ගේන්නේම නැත. බැනර් දමමින් කාර් දමමින් කියන්නේ උසස් පෙළ අධ්‍යාපනය ටියුෂන් මාස්ටර්ලාගෙන් කරන ව්‍යාපාරයක් හැටියට. මේ සභාවෙත් ටියුෂන් නිසා දේශපාලනයටත් එන් ඔබටත් ගිය යහපත් සීපදෙනෙක් ඉන්නවා. නමුත් ඔගොල්ලෝ කියනවා නම් යහපත් කියලා කියන්න මට ප්‍රශ්නයක් නැහැ. හරි, කෙසේ හෝ විය යුත්තේ එහෙමනම් උසස් අධ්‍යාපනය උගන්වන පාසල්වල ගුරුවරන් උගන්වන්නේ නැත්නම් ඒ කඩ වහලා උසස් අධ්‍යාපනය කරන මේ ටියුෂන් මාස්ටර්ලාට අපේ අනාගතය බාර දෙන්න වෙනවා. අපි අවමගාණෙන් ඒ පිළිබඳව අවංක වෙන්න වෙනවා. මේ කට්ටිය විෂයට අමතරව තමන්ගේ දේශපාලන පක්ෂය පිළිබඳව දේශනා කරනවා මේ දරුවන්ට. තවත් අය ජාතිවාදය වපුරනවා. තවත් අය අවිද්‍යාත්මක මිත්‍යාව විද්‍යාව හැටියට උගන්වනවා. තවත් අය ආදරය කාමය වැනි දේ පිළිබඳ බණ කියනවා. පුවත්පතල තියෙන හැටියට නම් තවත් ටියුෂන් මාස්ටර්ලා උගන්වලා තියෙන්නේ රූම්ස් වලය. මේ තත්ත්වය වෙනස් විය යුතුය. මේ තත්ත්වය වෙනස් වෙන්නට නම් අපි දැඩි පියවර ගත යුතුය. ටියුෂන් පිළිබඳව ජාතික අධ්‍යාපන ක්‍රමය මොකක්ද? ඒ අය හම්බ කරන මුදල් වලට බදු ගෙවනවාද? ප්‍රමිතිය මොකද්ද? උගන්වන්නට තියෙන සුසුකම් මොකද්ද යන්න පිළිබඳව අපි දැඩි තීරණ ගන්නට අපහසු වෙන මොහොත හැම පැයකම මේ රටේ අනාගතය පිළිබඳව අවිද්‍යාත්මක තත්ත්වය තව අපි වැඩි කරමු. විශ්වවිද්‍යාලයට ඇතුල් වීම ඒ තුන ගත්තට මදි. ප්‍රතිපාදන කොමිසමේ කියන ෆෝමියුලාක මොකද්ද කියලා දැනගන්න ඕනේ. එහෙනම් අපි කියන්න තියෙන්නේ දරුවෝ ඒ තුන නෙමෙයි ඉගෙන ගන්න ඕනේ, ෆෝමියුලාක ඉගෙන ගනින් කියලා. ටියුෂන් මාස්ටර්ලාට ෆෝමියුලා කියලා දුන්නම ඒ ගානට කරනවා මේක. අවුරුදු 7කට සැරයක් මේ නාට්‍ය අපි රඟදක්වමින් ඉන්නවා ඒ දරුවන් ඉස්සරහා. මෙය වෙනස් විය යුතුය ගරු ඇමතිතුමනි. විශ්වවිද්‍යාලයට ඇතුළු වූ පසු විශ්වවිද්‍යාල තුල ජාත්‍යන්තර විශ්වවිද්‍යාල හතරකත් කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල උගන්වපු නිසාත් මට තිබෙන අත්දැකීම අනුව විශ්වවිද්‍යාල තුල විමර්ශන විචක්ෂණශීලී සංවාද අධ්‍යාපනයක් අඩුම තරමෙන් ඉතාමත්ම අඩුම තරමින්ය. ඇත්තේ දේශකයාගේ ගුරුවරයාගේ ගුරුවරයා දුන්නු නෝට්ස් පමණින්. එයට හේතුව නම් කොහොම හරි ක්ලාස් එකක් ගත්ත ඕන පරානයක් අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ ගුරු මණ්ඩලයට ඇතුල් වෙන්නට අපි අවකාශය ලබා දී තිබෙනවා. උගන්වන්න පුළුවන්ද, විචක්ෂණද, දරුවන්ගේ ආදරය දිනා ගන්නද පුළුවන්ද කියන ප්‍රශ්නය නෙමෙයි. ප්‍රස් ක්ලාස් තියෙනවද? එහෙනම් ඇතුල් වෙන්න. මෙය නැවත්විය යුතුය. එහෙම ඉඳලා කොහොම හරි ඩිපාර්ට්මන්ට් හෙඩ් වෙනවා. ඩිපාර්ට්මන්ට් හෙඩ් වෙන්න මොකද කරන්නේ? නවක වදේ වගේ අමානුෂික දේවල් දැක දැකත් වාමාංශික පක්ෂවල දේශපාලනයට බය වෙලා කතා නොකර ඉන්නවා. විමාංශක ඩිපාර්ට්මන්ට් හෙඩ් වෙන්නේ එහෙමයි, ජනප්‍රිය වෙන්න ඕන නිසා. ඊට පස්සේ ඩියුටි ෆ්‍රී කාර් එකක් හම්බ වෙනවා. ඩියුටි ෆ්‍රී කාර් එක හම්බුනාම උදේ තමන්ගේ දරුවන්ව ටියුෂන් වලට ඩ්‍රොප් කරලා ඒ වෙලාව තුල තමයි ලෙක්චර්ස් ෆික්ස් කරන්නේ ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරු.
Now your time is over.
Time is over.
Yeah.
So this is the strategy, sir. Our time is over, and I believe our future will not be over because of our education. My appeal to you, sir, that you are one of the most prominent, not only in Sri Lanka, but the whole of Asia, an educationist, an Oxford product, that under you, this will be changed. My akadayakkiyam nawathan mata idudenna. Athigaru Janadhipathi Gotabaya Rajapaksa patkale devani vatave chande illana දේශපාලනඥයෙක් හැටියට නව මේ රට බේරා ගන්නට සහ මේ රටේ අනාගතය සකසන්නට පුළුවන් විශේෂ නායකයෙක් හැටියටයි. එතුමන්ට පමණයි මා හිතන්නේ මගේ ආයාචනය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳව ජාතික කතිකාව පටන් ගන්න ජනප්‍රිය විරුද්ධත්වයට බය නොවී මැලි නොවී මේ රටේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන්නට මෙන් මා ඉල්ලා සිටිනවා. බොහොමත්ම ස්තුතියි.
Thank you. Suresh. Honorable Suresh Vadivel.
Garutukriya Sabanaya avargale, Gaurava Suren Raghavan avargalude inda vivadathukku piragu Vadivel Suresagi enakkum pesakiradhu oru paakkiyam enna karudugiren. Indru navina murayile inda naattinude kalvi sambandhamaga Zoom moolamaga kalvi paadangala nadathi kondirukkira soolnilaiyile malayaga kalvi endra vagaiyile மலையகத்தினுடைய பாடசாலையினுடைய நிலைமைகள், ஆசிரிய பற்றாக்குறையுடைய நிலைமைகள், அங்கிருக்கின்ற வள பற்றாக்குறைகள், அந்த வள பற்றாக்குறைக்கு மத்தியிலும் ஆலனி பற்றாக்குறைக்கு மத்தியிலும் இன்னைக்கு மலையக பாடசாலை மாணவர்கள் சாதனை படுத்திக் கொண்டிருக்கின்றார்கள். அனைத்து பரீட்சைகளிலும் புலமை பரீட்சையாக இருக்கலாம், கல்வி போத சாதாரண தரமாக இருக்கலாம், உயர்தரமாக இருக்கலாம், இன்றைக்கு பல்கலைக்கழக அனுமதி வரைக்கும் பொருளாதாரத்திலே பின்தங்கி இருந்தாலும் மலையகம் கல்வியிலே வளர்ச்சி கொண்டிருக்கின்றது என்பதை மிக பெருமையாக கூற விரும்புகின்றேன். அந்த மக்களுடைய பிரதிநிதி என்ற வகையிலே எது எவ்வாறாக இருப்பினும் கௌரவத்துக்குரிய சபாநாயகர் அவர்களே, இன்று இந்த இலவச கல்வி, இந்த நாட்டிற்கு இலவச கல்வி அறிமுகப்படுத்தி கிட்டத்தட்ட 20-25 வருடங்களுக்கு பிறகுதான் மலையகத்தினுடைய கல்வி அபிவிருத்தி அடைந்தது. அந்த மலைய கல்வி பெருந்தோட்ட கல்விக்கு மட்டுப்படுத்தப்பட்டிருந்தது. இந்த தேசிய நீரோட்டத்திலே கட்டம் கட்டமாக இன்று மாகாண மட்டத்திலே அபிவிருத்தி அடைந்து கொண்டு வந்திருக்கின்றது. இன்று புதிதாக தேசிய பாடசாலைகள் அறிமுகப்படுத்தப்படும் போது அந்த 2 தசாப்த காலமாக பின்தங்கியிருந்த மலையக கல்விக்கு முதலிடம் கொடுக்க வேண்டிய ஒரு கட்டாய சூழ்நிலை இருக்கின்றது கல்வி அமைச்சுக்கு. நாங்கள் சந்தோஷம் அடைகின்றோம். இன்று கௌரவத்துக்குரிய பேராசிரியர் ஜி எல் பீரிஸ் அவர்கள் இந்த கல்வி அமைச்சருடைய பொறுப்பை ஏற்றுக்கின்றார். ஆகவே நாங்கள் எதிர்பார்க்கின்றோம், நிச்சயமாக மலையகத்திலே மதுரை மாவட்டத்திலே மிகவும் பின்தங்கிய மதுரை மாவட்டத்திலே மடூர் சீமை, பண்டாரவளை மற்றும் லுணுகலை, மதுளை இந்த போன்ற பிரதேசங்களுடைய பாடசாலைகளையும் அப்புத்தலை போன்று தேசிய பாடசாலைகளை உருவாக்குவதற்கு உள்வாங்கிக் கொள்ளுமாறு மிகவும் கௌரவத்துடன் கல்வி அமைச்சரிடம் நான் வேண்டிக் கொள்கின்றேன். அதேபோன்று உவாபர்நகம வெளிமடை பிரதேசத்திலும் கூட மிக சிறந்த மாணவர்கள் இருந்தும் கூட அவர்களுக்கு இந்த தேசிய கல்வி நீரோட்டத்திலே இணையாத காரணத்தினால் பல வரப்பிரசாதங்களை இறக்கக்கூடிய ஒரு சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது. ஆகவே கௌரவத்துக்குரிய கல்வி அமைச்சர் அவர்களே, உங்களுடைய கடைக்கண் பார்வை மலையக பக்கம் திருத்துங்கள் என்று கூறிக்கொண்டிருக்கின்றார்கள். மலையக பல்கலைக்கழகம், மலையத்துக்கு தனியான பல்கலைக்கழகம் தேவை, அதில் எந்த விதமான பேச்சுக்கும் இடமில்லை. நிச்சயமாக இன்றைக்கு பல வருட காலமாக அதை பற்றி பேசிக் கொண்டிருக்கின்றோம். ஆகவே நாங்கள் எதிர்பார்க்கின்றோம் உங்களுடைய இந்த காலத்திலே, இந்த கல்வி அமைச்சர் காலத்திலே நிச்சயமாக மலையத்துக்குரிய தனியான பல்கலைக்கழகம் கிடைக்கும் என நான் நினைக்கின்றோம். அந்த அதே சந்தர்ப்பத்திலே இந்த தேசிய பாடசாலை உருவாக்கப்படும் போது நான் முன்பு கூறியது போல ஆக கூடுதலான மிகவும் இவ்வளவு காலம் பின்தங்கியிருந்த பிரதேசத்துக்கு மலையத்துக்கு உங்களுடைய இந்த தேசிய பாடசாலையுடைய வளர்ச்சிக்கு முன்னுரிமை கொடுக்குமாறு கேட்டுக்கொள்கின்றேன். இன்று COVID-19 கொரோனா நோயின் காரணத்தினால் இன்று பாடசாலை மாணவர்கள் ஆக கூடுதலாக ஜூம் கிளாஸ் மூலமாகவும் அதே போன்று லேப்டாப் மூலமாகவும் இன்றைக்கு கல்வி கற்றுக்கொண்டிருக்கிறார்கள். இந்த மாநிலத்தினுடைய பொருளாதார நிலைமை உங்களுக்கு தெரியும். இன்னமும் நாங்கள் போராடி கொண்டிருக்கின்றோம் தோட்ட தொழிலாளருடைய 1000 ரூபாய் சம்பள உயர்வு சம்பந்தமாக. ஆக அவ்வாறான சூழ்நிலையிலே மலையக பெருந்தோட்டத்தில் இருக்கின்ற இளைஞர்கள் திறமையானவர்கள் இருந்தும் கூட அவர்களுக்குரிய நெட் வசதி அதற்குரிய அந்த வலையமைப்பு அதற்குரிய லேப்டாப்புக்குரிய வசதிகள் எல்லாம் குறைவாக இருக்கின்றது. ஆகவே இலவச கல்வியை அறிமுகப்படுத்தி வெற்றி கண்டு கொண்டிருக்கின்ற எமது நாடு இந்த இலங்கை நாட்டில் விசேடமாக இது அனைவரும் சமம் என்று கூறுகின்ற ஒரு நிலைமையிலே இன்று பொருளாதார பின்தங்கிய நிலைமையின் காரணத்தினால் இந்த ஜூம் கிளாஸுக்கு கூட முகம் கொடுக்க முடியாத ஒரு துப்பாக்கிய நிலைமைக்கு இன்னைக்கு மலை இளைஞர்கள் உருவாகி இருக்கின்றார்கள். ஆகவே தயவு செய்து கல்வி அமைச்சர்களே, இது சம்பந்தமாகும் இன்று பாடசாலை உட்கடைப்பு சம்பந்தமாக பேசப்படும் போது இன்றைக்கு மாணவர்களுடைய உட்கடைப்பு அவர்கள் வாழ்கின்ற அந்த சுகாதாரம் அவர்கள் வாழ்கின்ற நிலைமையும் கூட இன்றைக்கு காலத்தின் கட்டாயமாக மாறியிருக்கின்றது. அபிவிருத்தி செய்ய வேண்டிய கட்டாயம் அரசாங்கத்துக்கு இருக்கின்றது. ஆகவே கௌரவத்துக்குரிய கல்வி அமைச்சர்களை நாங்கள் தொடர்ந்து எதிர்பார்க்கின்றோம். இந்த வேலை திட்டங்களை எங்களுடைய பேராசிரியர் கௌரவத்துக்குரிய அமைச்சர் ஜி எல் பீரிஸ் அவர்கள் நிச்சயமாக செயல்படுத்துவார் என நான் எதிர்பார்க்கின்றேன். அதே போன்று கௌரவத்துக்குரிய கல்வி அமைச்சர் அவர்களே, ஆசிய கல்வியியற் கல்லூரி தமிழ் மொழியிலே விசேடமாக நுவரலியா பகுதியில் இருக்கின்ற சிறிபாத கல்லூரிக்கு அப்பால் பதுளை மொன்றாகலை போன்ற பிரதேசங்களில் இந்த ஆசிய கல்வியியற் கல்லூரி இல்லாத காரணத்தினால் பல திறமை வாய்ந்த மாணவர்கள் அவர்களுடைய அந்த வசதியை வாய்ப்பை இழப்பது மட்டுமல்லாது அங்கு இன்று அவசியம் தேவைப்பட்டிருக்கின்றது ஊவா மாகாணத்துக்கு கல்வியியற் கல்லூரி. ஆக இந்த ஆசிய கல்வியியல் கல்லூரிக்குரிய ஏற்கனவே இது சம்பந்தமான சகலமான விடயங்களும் நடைமுறைப்படுத்தப்பட்டு நான் நினைக்கிறேன் அமைச்சரின் அங்கீகாரம் கூட பெறப்பட்டு நிதியும் ஒதுக்கி கூட எங்களுக்கு கிடைக்காத ஒரு கசப்பான சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது. ஆகவே கல்வி அமைச்சர் அவர்களே, அந்த ஆசிய கல்வியியல் கல்லூரியும் மதுரை மாவட்டத்திலே உருவாக்குவதற்கு ஏற்பாடுகளை நீங்கள் முன்னெடுக்க வேண்டும் என நான் தெரிவித்துக் கொள்கின்றேன். விசேஷம் கார அத்தியாபனை அமைத்துவா அப்ப சத்துரு வேணுமா இதா உசஸ் அத்தியாபனை இயல இன்ன கரு மெத்துமை காத அத்தியாபனை அமைத்தியது பத்கலத்திய நிசா அத்தியாபனக்கான உபத்துமான கேண்டு ஒன்று மா வத்துக்குறை விசேஷம் கீரோம் வத்துக்குறை ஜனத்தை வசுக்குறை தூதர்வோ தி இயலட்ட அத்தியாபன்ட எவ்வளோ தீபுணம் தரி எம்கிசி அடுத்தளவு பாசுகோம ஏ வகையுமே லேப்டாப் வகை பிரச்சனை சா கரு அமைத்துமணி ஏ இலக்கடை அண்டு பெரிய தத்தக்கலத்தியம் அப்பி ஆர்த்திக மட்டும் பிடி வசின் தாம ருபியால் தாட்ட அப்பி சட்டம் கருவோம் நமோ ஆர்த்திக பிடி வசின் அத்தியாபனை வத்துக்குறை தூதர்வம் உங்க எழுத்தினை உதாமது ஒரு தேசனாக்கலத்தினோ பிரஜா நாராயணம் ரத்தனம் கீழ மனுஷர் மெனிக்கா தினமும் மனுஷர் மெனிக்காக் போய்க்கிறார் ஏ புதாமது ஒரு தேசனா அணுவ விசேஷமாக அத்தியாபனை அமைத்துவா மே அப்படி விஸ்வவித்யாலயன கதா கரணும் ஏகத் அவசியாய் அத்தியாவசியாய் நமோ தேன்ட பாசல் வழித்தினை அடுத்தல பாசுவோம் பிரசசா ஏ தூதர் உங்க அத்தியாபன சக்தி மத்தமாக சம்பூர்ண சாயோக அவசியக்கிறா கேமிங் ஏ வகையம கரமத்துவா அப்பி மே அத்தியாபன பத்தியம் கலட்ட மே தேசபாலன கதா கரணவை மே அபி நிதாஸ் அத்தியாபனை மெத்த டாப்பு கட்டி அப்பி லங்காக்கு நீ வத்திக்கிற ஜனதா மே ரட்டன ஆதரக்கிற ஜனதா எமாசையும் மே கவுதம் ஆண்டுக்கிற ஒத்தரி காட்டாத் ஒழுவு கேட்குமா தனாவசிய பிரச்சனை மே வத்துக்கிற ஜனதாவ தீரானே மே ரட்டன கவுதாவது திரஸ்தவாதி கண்டாயம் கூட கை விடக்கரலானே ஜாத்திவாதி அவசரானே கிசி அக்கரலானே மே ரட்டன ஆதரக்கிற ஜனதாவை கோவிட் 19 ரட்டம் சம்பூர்ண கர்ஃபியூ தீன கொட்டாத் வேட்டையான ஜனதா தான் வத்துக்கிற ஜனதா எனிசா அப்பி மே ரட்டன ஆதரை ஆண்டு பக்ஷ விபக்ஷ கதா அப்படி விட அக்கனே மே ரட்டட அப்படி ஆதரணிசா அப்படி இல்லி மக்கள்னா அதை ஒத்துக்கிற ஜனதாவ தூதரோட அவசியம் நடத்தின மேக்காய் என்னசா அப்படி எங்க பலாபுரத்து வேணும் கரு எமத்துமா ஒபுத்துவாங்க நாயத்தி அணி வாரம் அடுத்தல பாசகம் சாய் வகை ஜாத்திக பாசல கண்ட கூட அவரது காணக் அவரது விசக்தியாக மதுர டிஸ்ட்ரிக்டேமே மதுர பத்தியமே ஒத்துக்குறை பாசல கக்வ ஜாத்திக பாசல் கரேனே எக்குத்துக்குறேனே என்னசா கரு எமத்துமா இந்த லுணுகல ஏ வகை மடுசியம் பண்டார வகை அபுத்தல வகை துஷ்கர பிரதேசங்களை மே ஜாத்திக பாசல் சங்கோதர கருணக்கூட முழுத்தனதிக்கலாம் ஒவ்வொருத்தமாக இத்தா காரணிக்கு இல்லா சிட்டோம் மே அவஸ்தாவிட்ட பூமஸ்துதி கருகதாய்
தேங்க்யூ வெரி மச். கணக்க ஹேரா
பூமிஸ்துதி கரு கதாநாயக தூமணி அது மே அவஸ்தாவ லபாதீம் கிளிபந்தவ கரு அமாத்திய மகாச்சாரி ஜி எல் பீரிஸ் மெத்தும் அத்துலு அப்பே ராஜ்ய அமாத்துமல்லாட்ட ஸ்துதிவந்த வேணும் கெட்டி காலையாக லபாது உன்னார் விசேஷம் பசுகிய கால வகவானுவ துளதி பே கொரோனா வசங்கத்தையா சமக அபியோக மத்திய உனாத் சிஷாத்வே சா உசாஸ்பெல பவத்தல மாசையாக்வேணி கெட்டி காலையாக துளதி சிஷாத்த பிரதிபல லபாதேன்ற கட்டித்து கரல කටයුතු කරපු අපේ ගරු අමාත්‍යතුමා ඇතුළු රාජ්‍ය අමාත්‍යතුමන්ලා ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයට අපේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ අවස්ථාව කරගන්නවා විශේෂයෙන්ම කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පත්තුම ඇතුළු ඒ විදුහලේ වගේම ආදිශිෂ්‍ය සංගමය කරපු ඉල්ලීමකට අනුව ඒ විද්‍යාලයට අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක් ගෙනීම සඳහා ලබන වර්ෂයේ අයවැය සඳහා මිලියන 100ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ පිළිබඳවත් මා මේ අවස්ථාවේදී මගේ ස්තුතිය අපේ ගරු අමාත්‍යතුමාට පුද කරන්න කැමැති. කෙටි කාලය තුලදී යෝජනා දෙකක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේට අනුව වගේම ලබන වර්ෂයේ සඳහා අයවැයෙන් නේවාසික නොවන නගර විශ්වවිද්‍යාල 10ක් ස්ථාපිත කිරීම සඳහා යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙදි විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයත් ඇතුළත් කිරීම පිළිබඳව අපි සතුටටපත් වෙන අපේ ඉල්ලීමක් ඉෂ්ට වුණා. අපි දැනටමත් ඒ සඳහා ඒ අවශ්‍ය කරන ඉඩම් හොයලා ඒ සඳහා අවශ්‍යතාවයන් හොයලා දැනටමත් අපි ඒ වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අද රටේ තියෙන වාතාවරණය අපේ ආර්ථිකයේ අභියෝග වලට මුහුණ දෙන තියෙන අවස්ථාවකදී අවම ප්‍රාග්ධනය භාවිතා කරලා නව විශ්වවිද්‍යාලයක ගොඩනැගිලි සම්පත් ආරම්භ කරන්න බැරි වුණත් අපි යෝජනා කරනවා ගරු අමාත්‍යතුමා අපේ තියෙන කෑගල්ලේ තාක්ෂණ විද්‍යාලය ඒ තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පළවෙනි අදියර හැටියට ආරම්භ කරන්න කටයුතු කරන්න කියලා අපි මේ අවස්ථාවේ ඉල්ලීම කරනවා. මේක ඉතාමත් හොඳ වැඩපිළිවෙලක්. විශේෂයෙන්ම මේ නගර විශ්වවිද්‍යාල තුලින් බලාපොරොත්තු වෙන්නේ ප්‍රදේශයේ තියෙන රැකියා වෙළඳපළ ගැන හිතලා හොයලා බලලා ඒ තුලින් විෂය නිර්දේශයන් ආරම්භ කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක ඉතාමත් වැදගත් කාරණයක්. දැන් උදාහරණයක් හැටියට අපේ ප්‍රදේශයේට කෘෂිකර්මය පදනම් කරගෙන එහෙමත් නැත්නම් සංචාර කර්මාන්තය පදනම් කරගෙන මේ තාක්ෂණ විශ්වවිද්‍යාල ආරම්භ කරන්න හැකියාවක් තියෙනවා. ඒක ඉතාමත් වැදගත්. අද මෙවැනි තාක්ෂණ විශ්වවිද්‍යාල විශේෂයෙන්ම අද අර විවෘත දුරස්ත අධ්‍යාපන ක්‍රමවේදය ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේක අපිට ලබන වර්ෂයේ ඉඳලා වුණත් ආරම්භ කරත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා. කෑගල දිස්ත්‍රික්කයේ හැටියට අපේ අධ්‍යාපනය අතින් ඉතාමත් ඉහළෙන් ඉන්න දිස්ත්‍රික්කයක්. ඒ නමුත් අපිට තියෙන පහසුකම් විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය ලබා ගන්නකොට අපිට තියෙන අවස්ථාවන් ඉතාමත් අඩුයි. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලීම කරන වගේම අයවැය යෝජනාවක් තියෙනවා. අධිවේගී මාර්ග පිවිසුම් ආසන්නයෙන් තාක්ෂණ උද්‍යාන ආරම්භ කරන්න. ඒකටත් හොඳම දිස්ත්‍රික්කයක් හැටියට අපි කෑගල්ල දිස්ත්‍රික්කයේ දකිනවා. ඒ යෝජනාවත් අද මේ අවස්ථාවේදී ගේන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව වැවිලි අමාත්‍යාංශය මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනවා. දළදේශීය නිෂ්පාදනයෙන් 20%ක් වැවිලි කර්මාන්තයෙන් උපයන්න විදේශ විනිමය. පසුගිය කාල වකවානුවේ කර්මාන්ත කඩා වැටෙනකොට වැවිලි කර්මාන්තය විශේෂයෙන්ම තේ කර්මාන්තයේ ශක්තිමත් වුණා. මේ වැවිලි අමාත්‍යාංශයේ යටතේ ඉතාමත් පැරණි පරේෂණ ආයතන 4ක් තියෙනවා. තේ පරේෂණ ආයතනය, රබර් පරේෂණ ආයතනය, පොල් පරේෂණ ආයතනය සහ සීනි පරේෂණ ආයතනය. මේ පරේෂණ ආයතනය වගේම අපේ අමාත්‍යාංශයේ යටතේ ජාතික වැවිලි කර්මාන්තකරණ ආයතනය තියෙනවා NIPM කියලා. ඒක උපාධිය දක්වා වැවිලි කර්මාන්තයේ අධ්‍යාපනය ලබා ගන්න තියෙන ආයතනයක්. අපි යෝජනා කරනවා විශේෂයෙන්ම මේ පරේෂණ ආයතන 4ත් ඒ වගේම ජාතික වැවිලි කර්මාන්තකරණ ආයතනයත් එක්කව කරලා අපේ විශ්වවිද්‍යාලයක් හැටියට ආරම්භ කරන්න. එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාලයක එක පීඨයක් හැටියට මේ සියල්ලක් සම්බන්ධ කරලා ආරම්භ කරන්න පුළුවන් නම් ඉතාමත් වැදගත්. වැවිලි කර්මාන්තයේ මත පදනම් වෙච්ච විශ්වවිද්‍යාලයක් උසස් අධ්‍යාපනයක් ලබා ගන්න ස්ථානයක් නැහැ. ඒක ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම අපිට මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න අපිට පුළුවන් භෞතික සම්පත් ටික තියෙනවා. විද්‍යාගාර අවශ්‍යතාවයන් ටික තියෙනවා. ඒ වගේම ප්‍රායෝගිකව පුහුණුව ලබා දෙන්න ඒ ආයතනවල පරේෂණ ආයතනවල ඒ ස්ථාන ටික තියෙනවා. නේවාසිකාගාර තියෙනවා. මානව සම්පත් ටික ඒ අවශ්‍ය කරන අවශ්‍යතාවයන් තියෙනවා. පරේෂණ පරීක්ෂක වරුන් වගේම විද්‍යාඥයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා මෙම ආයතන යටතේ. උදාහරණයක් හැටියට මහාචාර්යවරු පමණක් 40ක් පමණ ඉන්නවා මේ ආයතන හතරෙම. ඒ නිසා මේකෙදී ප්‍රාග්ධනය මුදල් වෙන් කරන්න ආයෝජන කරන්නේ නැතුව ප්‍රතිපත්තිමය තීරණයක් මතම ආරම්භ කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. විශ්වවිද්‍යාලයක පීඨයක් හැටියට එවත් නැත්නම් මේ ආයතන ටික එකට එක්කව කළා වැවිලි විශ්වවිද්‍යාලයක් හැටියට ආරම්භ කරන්න අපි යෝජනා කරනවා. ඒ වගේම මේකේ විශේෂයෙන්ම ශිෂ්‍යයන්ට වෘත්තිමය උපාධියක් හැටියට ලබා ගන්න පුළුවන්. සිද්ධාන්ත පමණක් නැමේ ප්‍රායෝගික දැනුම බොහොමයක් ප්‍රායෝගික දැනුම මේ ආයතන තුලින් ලබා ගන්න අපිට හැකියාව තියෙනවා. එනිසා ලබන වර්ෂයේ ඉඳලා හරි අපි යෝජනා කරනවා ගරු අමාත්‍යතුමාට ලබන වර්ෂයේ ඉඳලා හරි මේක ආරම්භ කරන්න පුළුවන් නම් ඉතාමත් වැදගත්. ඒ සඳහා අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා. ඒ වගේම ඒ විශ්වවිද්‍යාලයේ ඒ පරේෂණ ආයතනවල ඉන්න නිලධාරී මහත්මයන් සියලු දෙනාගේමත් ඒ සහයෝගය අපිට ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් ඒ යෝජනාව අද මේ අවස්ථාවේදී ඉදිරිපත් කරමින් අද මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු වල රාජකාරී ආවරණය කරන නිලධාරීන්ගේ අධිසේව පදනම් මත පරිපාලන සේවයේ අන්තර්ග්‍රහණය කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒක මම සභාගත කරනවා. ඒක ඒ පිළිබඳව කතා කරන්න වෙලාව නැති නිසා. ඒ වගේම සමස්ත ලංකා එක්සත් විදුහල්පතිවරුන්ගේ සංගමයේ විදුහල්පතිවරුන්ගේ පත්වීම ස්ථිර කිරීමේ යෝජනාවකුත් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරමින් විශේෂයෙන්ම මහාචාර්ය ජී.එල්. පීරිස් ගරු අමාත්‍යතුමා අපි ඉතාමත් ගෞරවය කරන මේ රටේ සියලු දෙනාම ගෞරවය කරන අමාත්‍යවරයෙක්. එතුමා මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරමින් ඒ අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ කිරීම සඳහා එතුමා ඉදිරි කාලයේදී වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමාට ඉතාමත් දක්ෂ අමාත්‍යවරු 4 දෙනෙක් ඉන්නෝ අමාත්‍යතුමියක් ඉන්නෝ. ඒ සියලු දෙනාටමත් සුබ පතනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට මේ රටේ මේ පැහැදිලි වෙනසක් මේ අධ්‍යාපනයේ අවශ්‍යතාවය අද හඳුනාගෙන තියෙනවා. අපි කතා කරනවා. අපි ඒක ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි. Honorable Sushil Premijayant.
ගරු කථානායකතුමනි, අද දිනේ දිනේ පුරාම අධ්‍යාපන අමාත්‍යාංශ වැසීෂ්‍යය 2021 වර්ෂය සඳහා රාජ්‍ය අමාත්‍යංශ හතරක වැසීෂ හතරක් සඳහාත් කමිටු අවස්ථාවේ විවාදය පැවැත්වුණා. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරු විශාල පිරිසක් ප්‍රාදේශීය කරුණු සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්බන්ධ වන එවැගේම ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් ජාතික මට්ටමේ කරුණු සම්බන්ධයෙන් එවැගේම යම් දැක්මක් සම්බන්ධයෙන් අදහස් ගණනාවක් ඉදිරිපත් කළා. ඒ සෑම අදහසකටම ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා ගරු කරනවා. ඒ වගේ මම මුලින්ම සඳහන් කරන්න ඕනේ සමස්ත අධ්‍යාපන විෂය අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියෙන් පස්සේ පසුගිය මහමැතිවරණයෙන් පස්සේ ඇති කරන ලද අමාත්‍යංශ වලින් අධ්‍යාපන අමාත්‍යංශය නිර්මාණය කරනු ලැබුවේ දීර්ඝ කාලයක් තිස්සේ පසුගිය ජනාධිපතිවරණයට පෙර ආතුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙට ග්‍රාමීය මට්ටමේ අයගේ අදහස් ලබාගෙන ගම් මට්ටමින් එවැගේම අධ්‍යාපනඥයින් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් වෘත්තිකයින් මේ සියලු දෙනාගෙන්ම අදහස් ලබාගෙන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිමේ ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් කරලා තිනවා අධ්‍යාපනයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මකවන්නේ කෙසේද කියන එක. එනිසා සියලු මානව සම්පත් සංවර්ධන විෂයන් රාජ්‍ය අමාත්‍යංශ හතරක් යටතේ අධ්‍යාපන අමාත්‍යංශයට ගොනු කිරීමෙන් තමයි සමස්ත රටේ මානව සම්පත් සංවර්ධනය එක ක්ෂේත්‍රයකට කැබිනට් අමාත්‍යංශයකට ගොනු කරලා තියෙන්නේ. එනිසා අද මේ විවාදයට ගත්තේ ඒ අධ්‍යාපනයේ කියන විෂය තුළ උසස් අධ්‍යාපනය, සාමාන්‍ය අධ්‍යාපනය, පෙරපාසල් අධ්‍යාපනය, වෘත්ති අධ්‍යාපනය, මේ ආදී වශයෙන් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රෙම නිර්මාණය කරන්නේ මානවයෙක්. ඒ මානවයා නිර්මාණය කිරීම සහ මානවයා සංවර්ධනය කිරීම සඳහා වන්නා වූ මානව සම්පත් සංවර්ධන අමාත්‍යංශය තමයි අධ්‍යාපන අමාත්‍යංශය හැටියට හඳුන්වලා දීලා තියෙන්නේ. මේක තර්කානුකූල පදනමක්. ඉන්දියාවේ ප්‍රාන්ත 28ක් තියෙනවා. නමුත් ඉන්දියාවේ මධ්‍යම රජයේ තියෙන්නේ මානව සම්පත් සංවර්ධන අමාත්‍යංශය. ප්‍රාන්ත රාජ්‍යවල තමයි අධ්‍යාපන දින. අපේ රටේ පළාත් 88 සංශෝධනයෙන් පස්සේ 13 වෙනි සංශෝධනයෙන් පස්සේ පළාත් සභා 9ක් පිහිටෙව්වා. ඒකේ විභාගයකට වෙච්ච ප්‍රධාන විෂයක් තමයි ඩිවෝල්ව් වෙච්ච අධ්‍යාපන විෂය. ඒ නිසා මේ වෙනකොට අපේ රටේ පළාත් 9ක පළාත් අධ්‍යක්ෂකවරු, පළාත් ලේකම්වරු එනකට ඒ ආකාරයෙන් මේ සැකස්ම හැදිලා තියෙනවා. හැබැයි දැන් මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළාත් සභා පාසල් වලට වෙනමම ප්‍රතිපාදනය වෙන ක්‍රමයක් තියෙනවා. ඒ පළාත් සභාවල ප්‍රතිපාදනය යටතේ අධ්‍යාපන අමාත්‍යංශයේ සම්පූර්ණ වැසීෂයේ 2021 සඳහා රුපියල් බිලියන 176ක්. මේ රුපියල් බිලියන 176න් බිලියන 141ක් බිලියන 141ක් පුනරාවර්තන වියදම්. විදුහල්පති ගුරු අයේ සේවකින්ගේ සිළු දිනාගේ වැටුප් නඩත්තුව. ඊළඟට ප්‍රාග්ධන යෙදුම් බිලියන 35ක්. ඒ අනුව තමයි සමස්ත මුදල රුපියල් බිලියන 176ක් වෙන්නේ. මීට අමතරව මේකේ වෙනම ලේඛනයක් හැට තිනවා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉදිරිපත් කළා. විදේශ ආධාර යටතේ ලැබෙන විවිධ ව්‍යාපෘතීන් යටතේ ලැබෙන ආධාර. ඒ වගේම 2020-25 සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන 400ක ප්‍රතිපාදනයක් ලැබීමට කටයුතු කළා තියෙනවා. ඒක නිසා මේ පෙනෙන මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ප්‍රාග්ධන යෙදවුම් හැටියට මේ පුනරාවර්තන වේදනම ඇරුණාම යෙදවීම සඳහා රජයේ බලාපොරොත්තු වෙනවා 2021. ඊළඟට මේ අධ්‍යාපනයේ ප්‍රධානම දේ තමයි අද බොහෝ අපේ ගරු මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා සඳහන් කරපු දේවල් තමයි මේ අධ්‍යාපනයේ සමස්ත වෙනසක් වෙන්න ඕනේ. අපි අවසානයේ හරිය කතා කරපු ආචාර්ය රාඝවන් එතුමාට සිංහල භාෂාවත් ව්‍යක්ත ලෙස කතා කරන්න පුළුවන්, තමිළ භාෂාවත් පුළුවන්, ඉංග්‍රීසි භාෂාවත් පුළුවන් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. ඒ එතුමා එනිසා දන්නවා පෙරපාසල අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දක්වා ආචාර්ය උපාධින් දක්වා මේ රටේ අධ්‍යාපනය පිළිබඳව යම් යම් අත්දැකීමක් තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද පාටලි චම්පි කරන්නවක මැතුමා මේ මානවයාගේ ඉතිහාසයත් එක්කම කරුණු දැක්වුවා. අවුරුදු 60,000ක් පස්සට ගිහිල්ලා ඉන් ඉස්සරහට ආවා. ඒ වගේම අපේ රෝහිණී කවරත්න මැතිනි එතුමිය මේ වෘත්තියක හිටපු කෙනෙක් හැටියට එතුමිය විදුහල්පති ගුරු වැටු විෂමතාවයේ 1% වෙනස් කරන්න නැතුව 94 ඉඳලා අද දක්වා තියෙන තත්ත්වය කිව්වා. ඒ සිළු දෙම මේ රජයට මේ නව රජයක් හැටියට මුහුණ දෙන්න වෙලා තින්නේ. වගේම 2021 ආයවැය වර්ෂයෙන් තමයි අපිට පටන් ගන්න වෙලා තින්නේ මේ සියලු ව්‍යාධීන්ට ප්‍රතිකර්ම ලබා දෙන එක. අපි සියලු දෙනාම පිළිගන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. ඇත්ත. ඒ අවශ්‍යතාවය මේ මුළු සභාවම පිළිගන්න බව මම දන්නා. මොකද සභාව කල් තැබීම මේ විවාදයකදී මීට මාසයකට පෙර ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලු දෙනාම කිව්ව ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. සියලු විද්වතු සියලු අධ්‍යාපනඥයින් මේ සියලු දෙනාම කියනවා. හැබැයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පරීක්ෂණාගාරයේ කරන පරීක්ෂණයක් නොවේ. මේක මානවයත් එක්ක මේ සංවර්ධනයත් එක්ක ඇතිවන්නා වූ අභියෝග වලට මුහුණ දෙමින් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්. අපේ රටේ නිදහස් අධ්‍යාපන පනත ගෙනයන් පස්සේ 1946 හැරවුම් ලක්ෂයක් සාධනීය වශයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කළේ 1972. නමුත් 77 පස්සේ ඒක අත්හැර දැමු. එයින් මේ අද තියෙන ප්‍රශ්නේ වගේම ප්‍රශ්න ගණනාවක් ආව HNC විභාගේ. මොකද වුනේ? එවැනි දේවල් තිබුණා. ප්‍රාගෘතිය විෂයන් ඒවා ඉවත් වුණා. ඉතින් ඒ නිසා අද තියෙන ප්‍රශ්නේ මොකද්ද? අධ්‍යාපනයේ දැනුම කුසලතා කල්ප. දැනුම අතින් අපි ඉතාම ඉහළයි. හැබැයි ආකල්ප තියෙනව නැත්තේ නෑ. අපේ තියෙන සංස්කෘතියත් එක්ක කුසලතා පිළිබඳ ප්‍රශ්නේ තියෙනවා. Skills. ඒ නිසා තමයි වෙනම අමාත්‍යංශයක් පිට වෙලා තිනෝ ඒ පැත්තෙන් යන දරුවන්ට ඒ පැත්තට යන්නේ. අපේ වෛද්‍ය සීතාරම බුල මැතිනිගේ අමාත්‍යංශය. එතුමගේ අමාත්‍යංශය ජාතික ප්‍රතිපත්ති හදලා තිනා වෘත්තීය පුහුණුව පිළිබඳව. ඒක ප්‍රශ්න කළා ගරු මන්ත්‍රීතුමේ. එතුමේ මට දැනුම් දුන්නේ ඒක සකස් කළා දින. සර් රටේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමේ අවසාන වගකීම තියෙන්නේ එදා ලලිත් අතුලන්දිලි මැතිතුමා හඳුන්වා දුන්න ඩෙක් එක National Education Commission පනත අනුව ජාතික අධ්‍යාපන කොමිෂන් පනත අනුව ජාතික අධ්‍යාපන කොමිසමට. සමහරු කියනවා ප්‍රතිපත්තියක් නැහැ කියලා. නෑ, ප්‍රතිපත්ති තියෙනවා. ප්‍රතිපත්ති යාවත් කාලීන වෙන, විෂය නිර්දේශ යාවත් කාලීන වෙන, මේ හැම දෙයක්ම යාවත් කාලීන වෙන්න ඕනේ. අපිට අහිමි වුණා කාර්මික විප්ලවය යුද්ධෙන් පස්සේ. ඊට පස්සේ අපිට අහිමි වුණා තාක්ෂණ විප්ලවය. අද තොරතුරු තාක්ෂණයෙන් එපිරට ගිහිල්ලා ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘතිම බුද්ධිය කරාද ගිහිල්ලා අවසානයි. ඒ නිසා ඉතා වේගෙන් න්‍යාය යුතු ගමනක් අපට යන්න තියෙනවා. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් සකස් කිරීමේදී අපේ ධාරිතාවය වැඩි කරන්න ඕනේ. භෞතික සම්පත් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපේ ගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපන ක්ෂේත්‍රවල ඉන්න මේ සියලු දෙනා නැවත පුහුණු කරන්න වෙනවා, යලි යලි පුහුණු කරන්න වෙනවා, තාක්ෂණය යොදා ගන්න වෙන නිසා. ආතිකරු ජනාධිපතිතුමාගේ ඉලක්කය තමයි, එතුමාගේ සිහිනය, එතුමාගේ පාලන කාල සීමාව තුළදී මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණේ මූලික අඩිතාලම දාමා අවසන් කරන්න. ඒ නිසා විද්වතුන් විසින් සකස් කරන ලද සෞභාග්‍ය දැක්මේ සඳහන් වෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් තියෙනවා අපිට. පෙරපාසල් වලට තියෙනවා, සාමාන්‍ය අධ්‍යාපනයට තියෙනවා, තෘතිය වෘත්තීය පුහුණුවට තියෙනවා, ඒ වගේම උසස් අධ්‍යාපනයට තියෙනවා, ඒ වගේම පිරිවෙන් නැතුළු බෞද්ධ අධ්‍යාපනයට නැතුළු ආගමික අධ්‍යාපනයටත් තියෙනවා. එනිසා මේ අමාත්‍යංශ හතරක් කරා මේක ක්‍රියාත්මක වෙනවා. දැන් මම මිට වඩා වෙලාව ගන්න මේ වටපිටාව සඳහන් කරන්න. මෙහිදී මා පැහැදිලිව සඳහන් කරන්න ඕනේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීනව තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ගුරු විදුහල්පති වැටු විෂමතාවේ ඒ පිළිබඳව ගරු අමාත්‍යතුමා ජීඎල් පීරිස් අමාත්‍යතුමා අද පෙරවරුවේ විපක්ෂ නායකගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන්නා. ඒ අනුව අපි ප්‍රතිපත්තිමය වශයෙන් පිළි අරන් තිනවා විදුහල්පති ගුරු වැටු විෂමතාවය වත් කළ යුතුයි. පිළි අරන් තිනවා. ක්‍රියාත්මක භාවයට යාම සඳහා අවශ්‍ය පියවර එතුමා ගනිමින් සිටිනවා. ඊළඟට වැඩබලන විදුහල්පතිතුමාගේ ප්‍රශ්නය මතු කළා. මේක සදාකාලික ප්‍රශ්නයක්. කවදාවත් විසඳලා ඉවර කරන්න බැරි වෙච්ච ප්‍රශ්නයක්. මට මතකයි මම අධ්‍යාපන ඇමති කාලේ 2005-10 විදුහල්පතිතුමාගේ විභාග සියල්ලම පාත්වලා 16,000 ශ්‍රේණිධාරීන් ඇති කළා තිබුණා. හැබැයි නියමිත කාලයේදී මේ විභාග පැවැත්වුවේ නැත්තම් පාසලක පුරප්පාඩුවක් ඇති වුණාම ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙක් නැති වුණාම ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් පත් කරන වැඩ බලන්න. ඊට පස්සේ වැඩ බලනවා. වැඩ බල බල අවුරුද්දයි 2යි 3යි 4යි 5යි ඉන්නවා. දැන් ඊළඟට ප්‍රශ්නේ විදුහල්පති සේවා ව්‍යවස්ථාවක් තියෙනවා. ගුරු සේවා ව්‍යවස්ථාවක් තියෙනවා. එතකොට මේ සේවා ව්‍යවස්ථාවන තුමයි බඳව ගැනීම කරන්නේ. එතකොට වැඩ බලන විදුහල්පතිතුරුන්ගේ ප්‍රශ්න විසඳන්නත් ඕනේ. අනිත් පැත්තේ විදුහල්පති සේවා ව්‍යවස්ථාවට එකඟව කටයුතු කරන්නත් ඕනේ. මේ දෙකම සඳහා අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙලක් දැන් අමාත්‍යංශ සාකච්ඡා කරලා තිනවා. ඉදිරියේදී ඒක ක්‍රියාත්මක වුණාම ගරු වවුනියාවේ මන්ත්‍රීතුමා කියපු විශේෂම දමිළ විදුහල්පතිතුරු වැඩ බලන විදුහල්පතිතුරුන්ගේ අපි දන්න ප්‍රශ්නයක් තියෙනවා උතුරු නැගෙනහි. ඒකටත් ඒ තුලින් විසඳුම් ලැබෙවි. ඔබතුමා කියව අධිසේවක පදනම ඒකත් එක ක්‍රමයක්. හැබැයි එතෙන්දී දීමනා පිළිබඳ ප්‍රශ්නයක් වුණා. ඒකත් අපිට ප්‍රායෝගිකව විසඳ ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ඊළඟට අපි ගත්තෝ ජාතික පාසල් 373 තමුන්නාන්සල දන්නවා ගරු ඇමතිතුමා සඳහන් කළා 373 200කට වැඩි ප්‍රමාණයකට විදුහල්පතිවරු නැහැ. දැන් තමයි ගැසට් කරලා හිටන් විදුහල්පතිවරු බඳව ගන්න සමුක පරීක්ෂණ තියන්නේ. දැන් ඒ තැනට ඇවිල්ලා තිනවා. ඉතින් ඒක නිසා මේවා ඒ වකවානුන් තුල විසඳුම් නොදුන්න එක වෙන ප්‍රශ්නයක්. නමුත් දැන් අපි එකෙන් බැහැර වෙන්න බෑ. ඒ වගකීම් බාර ගන්න තමයි මේ ආණ්ඩුව අපි බාර අරන් තියෙන්නේ. මේ අමාත්‍යංශ බාර අරන් තියෙන්නේ. ගරු ඇමතිතුමා ඒ වගේම ඇමති මණ්ඩලයේ ඒ අවශ්‍ය තීන්දුව අරගෙන ඒ කටයුතු කරන. හැබැයි අභියෝගාත්මක අවස්ථාවක්. ඊළඟට මම සඳහන් කරන්න ඕනේ උතුරු නැගෙනහිර ප්‍රශ්න ගැන කතා කළා ගරු මන්ත්‍රීතුමන්ලා. අපි දන්නවා මේ ප්‍රදේශවල දීර්ඝ කාලයක් තිස්සේ ස්වේච්ඡා පදනමින් ගුරුවරු හිටියා. අපි ඒවට යම් යම් විසඳුම් දුන්නා. හැබැයි ඉදිරි කාල සීමාව තුළ අපි බලාපොරොත්තු වෙනවා ගුරුවරු ස්ථානගත කිරීමේදී විෂය වර්ගයන් අනුව ඒ කටයුතු කරන්න. ඒ වගේම අපේ යදාමිනි මන්ත්‍රීතුමා සඳහන් කළා පාසල් ඇත්ත දරුවන් 50ට අඩු පාසල් 1800ක් තියෙනවා. 100ට අඩු පාසල් එක ගත්තොත් 3500ක් තියෙනවා 100ට අඩු පාසල්. හැබැයි ඒව වහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම දන්නවා. දැන් ඔය තමුන්නාන්සලගේ මේ ආසන්නයේ තියෙන නාවල ජනාධිපති බාලිකාව 1995 වෙනකොට දරුවෝ 62යි හිටියේ. වහන්න සූදානම් වෙලා තිබුණේ. ප්‍රතිසංවිධානය කළා. අද 3200ක් ඉන්නවා පාසලේ දරුවෝ. විද්‍යාවර්ධන විද්‍යාලයේ කිරිමන්ල මාවතේ ළමයි 32කට අඩු වෙලා වහන්න ගියේ. අපි වැහුවේ නැහැ ප්‍රතිසංවිධානය කළා. අද 1800ක් ඉන්නවා. මාලිගාකන්ද මහින්ද විද්‍යාලේ වැහෙන්න ගිය පාසලක් අද 1200ක් දරුවෝ ඉන්නවා. ඒ නිසා අපි ප්‍රායෝගිකව ඔප්පු කරලා තිනවා මේවා කරන්න පුළුවන්. ඒ සඳහා අපි සැදී පැහැදී ඉන්නවයි කියන එක පැහැදිලිව කියනවා. පාසල් වසා දැමීම නෙවෙයි වෙන්නේ, පාසල් ප්‍රතිසංවිධානය කරනවා. ද්විතීක පාසල් 3000ක් නිර්මාණය වෙනවා. ජාතික පාසල් දැන් තියෙන 373 1000න් එහාට යනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම 3 බැගින් නිර්මාණය වෙනවා. දැන් 3 පාසල් උසස් කෙරෙනවා. එක මන්ත්‍රීතුමෙක් කිව්වා හයිලෙවල් පාර ගත්තාම ජාතික පාසල් සංඛ්‍යාව කොළඹ ඇරුණාම මූදායින පාර, හම්වැල්ල පාර ඒවට දැන් මේ වෙනකොට හඳුනාගෙන අවසානයි. පළවෙනි අදියරේ එකම පාසලක්වත් නැති ප්‍රාදේශීය ලේකම් කොට්ටාසර 123ක් ජාතික පාසල් ලැබෙනවා. ඊළඟ අදියර වෙනකොට 1000 පණිනවා. ඒතර මේ 3 පාසල් ඒ මට්ටමට එනකොට ඒ වටා පොකුරු පාසල් ටික, ප්‍රාථමික පාසල් ටික හැදෙනවා. එතකොට ඒ සම්පත් අපත යන්නේ නැහැ. පාසල් වහන්න දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සම්පත් උපයෝගී කරගන්න පුළුවන්කම ඇති වෙනවා. ඊළඟට මම සඳහන් කරන්න ඕනේ COVID-19 තත්ත්වය තුල පළවෙනි රැල්ල එනකොට හිටපු අධ්‍යාපන ඇමති ඩලසලා පෙරමැතිතුමා යම් ප්‍රමාණයකින් ප්‍රධාන විෂයන් කීපයකට විභාග ඉලක්ක කරගෙන පටන් ගත්ත ගුරුගෙදර වැඩසටහන. දැන් අද වෙනකොට පැය 16ක් දවසකට පෙරවරු 4 ඉඳලා රාත්‍රී 12 දක්වා සිංහල මාධ්‍යත් දමිළ මාධ්‍යත් ශ්‍රේණි 90 ඒ කාලසටහන දීලා අපේ ස්ටුඩියෝ 6ක දමිළ මාධ්‍ය සම්පූර්ණයෙන්ම රෙකෝඩ් කරන්නේ ප්‍රවීණ ගුරුන්ගේ මාර්ගයෙන් යාපනය. අපේ නිලධාරි යාපනය ගිල්ලව සංවිධානය කළා වේ. ඒ නිසා මොකද යාපනයේ හොඳම ගුරුවරු ඉන්නවා. ඒ නිසා අපි එක තැනකින් මේ වැඩේ කරනවා. අපිට අනිත් ප්‍රදේශවලින් ගුරුවරු ගන්න අපහසුතාවයක් තියෙනවා මේ COVID-19 නිසා. ඒ නිසා කොළඹ ප්‍රමුඛ පෙළේ පාසල්වල ගුරුවරු තමයි 280ක් අරගෙන මේ වෙනකොට පාඩම් 2144ක් මේ ස්ටුඩියෝ 6ක දිනපතා එකකින් 6 ගානේ දැන් වැඩසටහන් සම්පාදනය වෙනවා. ඒ නිසා ඔන්ලයින් මාර්ගගත ක්‍රමය පහසුකම් නැති වුණත් රූපවාහිනී අයි channel එකෙන් දවසට පැය 16ක් දින 7ෙම යනවා. මේ තුන්වෙනි වාරයේ සිලබස් එක අවසන් වෙනකම් ප්‍රධාන විෂයන් සම්බන්ධයෙන් උසස් පෙළ විෂයන් 15ක්, 6 සිට 11 දක්වා හර විෂයන් 6, 3 4 5 ප්‍රධාන විෂයන් ටික. ඒක නිසා දැන් මම දැක්ක අපේ නනිල් මණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා තවත් channel අරන් කර නෑ. ඔය channel ඔක්කොම ගෙනලා දෙපාරක් මම සාකච්ඡා කළා ජනමාධ්‍ය අමාත්‍යංශයේ. අයි channel එක විතරයි එකඟ වුණේ පැය 16ක් දවසකට දෙන්න. තවත් එක පෞද්ගලික නාලිකාවක් නොමිලේ දෙන්න එකඟ වුණා පැය 3ක් සතියකට. දැන් ඒ නාලිකාවෙන් දවල්ට පැය ගානේ රිවිෂන් යනවා 11 ශ්‍රේණි. ඒක නිසා අපි මේ සිළු දෙනත් එකම සාකච්ඡා කළා. ඒ දුන්න සහයෝගයත් එක්ක අපි මේ කටයුත්ත කරගෙන යනවා. තව සූදානම් වෙනවා නම් ඒ අපිට සහයෝගය දෙන්න අපි ලෑස්ති. තවදුරටත් මේක ව්‍යාප්ත කරන්න අපි මෙතනින් නවතින්නේ නැහැ. පළාත් අධ්‍යක්ෂවරුත් එක්ක සාකච්ඡා කළා. පළාත් මේ වැඩසටහන ඊට පස්සේ කොහොමද පැකේජස් හදලා පාසල් වලට යවන්නේ ඒවා දැන් මේ වෙනකොට ඒ අංශ මගින් ක්‍රියාත්මක වෙමින් යනවා. ඉතින් ඒක නිසා මේකට අපි සූදානම් වුණා. නිකන් හිටියේ නැහැ. ඔක්තෝබර් මාසේ මුල වෙනකොට COVID-19 මේ අද තින මට්ටමට එන්න පෙර ආතුව අපි ඒකට හැල්සුම් කළා සූදානම් වුණා. ඒ සූදානම නිසා තමයි ඒක කරන්න පුළුවන්. ඒසාව ඕනම කෙනෙකුට පුළුවන් ඔබතුමන්ලට දැන් මේ වෙලාව වුණත් ගෙදර කියලා දැම්මාම අද මට මතක නැහැ දමිළ මාධ්‍යද සිංහල මාධ්‍යද කියලා උදේ 4ට පටන් ගන්න උසස් පෙළ. උදේ 6 ඉඳලා තමයි 6 ශ්‍රේණිය, 7 ශ්‍රේණිය, 7ට, 8 ශ්‍රේණිය, 8ට එහෙම එන්නේ. 3 4 5 එන්නේ හවස 3ට, 4ට, 5ට මතක තියාගන්න ලේසි. පැයක් කෙරෙනවා. ප්‍රවීණ ගුරුවරු ඒක අධීක්ෂණය කරන විෂය අධ්‍යක්ෂකවරු. එහෙම තමයි මේ වැඩසටහන නිසා මාර්ගගත අධ්‍යාපනයේ විතරක් නෙවෙයි රූපවාහිනියත් උපයෝගී කරගෙන අපි විකල්ප ආකාරයෙන් දරුවන්ව ඒ වගේම ගුරුවරුන්ව ඒ දැනුවත් කරමින් දෙමාපියන් පවා ඒ වැඩසටහන් බලනවා. ඊළඟට මම පැහැදිලිව කියන්න ඕනේ ඊතලක්ෂලා මගින් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කරන දවසකට මිලියන 3ත් 4ත් දරුව සංඛ්‍යාවක් ඒකට ප්‍රවේශ වෙනවා. ඒකට ඩේටා වලට ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වැඩ ඒක අපි සකස් කරලා තියෙන ටෙලිකොම් ආයතනයත් එක්ක. ලබන අවුරුද්දේදී පාසල් 1600ක් කනෙක්ටිවිටි එක දෙන්න මේ වෙනකොට අපි සාකච්ඡා කළා. අදාළ තොරතුරු හුමාරු කරගෙන MOU එක අත්සන් කරන්න මට්ටමට සූදානම් කරගෙන යනවා. ඒ නිසා අපේ ඉලක්කය තමයි ඊළඟ අවුරුදු දෙක තුල මේ දුරස් අධ්‍යාපනය සංවර්ධනය කරන්න, මාර්ගගත අධ්‍යාපනය ශක්තිමත් කරන්න, විවෘත විශ්වවිද්‍යාලවල තියෙන සෙන්ටර්ස් 28ක් තියෙනවා. ඒ සෙන්ටර්ස් 28 ඩෙවලොප් කළා මාර්ගස්ත ක්‍රමයට, මේ දුරස් ක්‍රමයට උපාධි ලබා දෙන්න, ඩිප්ලෝමා ලබා දෙන්න, දැනට තියෙන 40,000 වෙනුවට ලක්ෂයක් දක්වා වැඩි කරන්න, විවෘත විශ්වවිද්‍යාලයේ තියෙන පාඨමාලාවලට සම්බන්ධ වෙන පුළුවන් පිරිස ඒ අයට කෝස් ෆී එක යම් ප්‍රමාණයකින් සහනයක් ලබා දෙන්න, එවැනි සියලු කරුණු මේ තුල අඩංගු වෙලා තියෙනවා. ඊළඟ අධ්‍යාපන ප්‍රතිසංස්කරණේ ඒ කණ්ඩායම විසින් එක කරනවා. අපි බලාපොරොත්තු වෙන මේ COVID-19 නාව නම් මේ වෙනකොට ගරු ඇමතිතුමා සූදානම් කරලා තිබුණා පළාත් 9ම පළවෙනි වටේ අවසන් කරන්න. සීලුම පාර්ශකරුවන් එක්ක ස්ටේක් හොල්ඩර්ස්ලත් එක්ක සාකච්ඡා වෙනවා. ගිහිල්ලා අපි සර්වේ කරන්න දෙනවා ෆෝම් එකක්. ඒ තොරතුරු අරගෙන අපි අවසාන ප්‍රතිපත්ති කිටුම්පත සකස් වෙනවා. මේ වෙනකොට ප්‍රතිපත්ති රාමුවක් තියෙනවා. ඒකත් තියාගෙන තමයි අපි සාකච්ඡා කරන්නේ. ඊළඟට විශ්වවිද්‍යාල උපෝසතකලුම්පත් කිරීම ගැන කතා කළා. ඒ ගරු අමාත්‍යතුමා සඳහන් කළා ඒක UGC ප්‍රතිපත්ති වලින් බැහැර ගිහිල්ලා නැහැ. ක්‍රමවේදේ වඩා සාධනීය ලෙස සකස් කිරීමක් පමණයි එතන කළා තින්නේ කියන එක ඉතා පැහැදිලිවම සඳහන් කරන්න ඕනේ. ඊළඟට උසස් පෙළ විභාගය පිළිබඳව කතා කළා. ඒක අවුරුදු 8කට වතාවක් එන ප්‍රශ්නයක්. විෂයමාලා සංවර්ධනය වෙනවා, හැම අවුරුදු 8කදීම වෙනස් වෙනවා. හැබැයි මම දැක්කා තව යෝජනාවක් කළා ගරු මන්ත්‍රීතුමේ, සෑම වර්ෂයකම සංවර්ධනය කරගෙන එන්න. එතකොට අවසානයේ මේ විෂයමාලා සංවර්ධනය අවසන් වෙනකොට පේපර්ස් දෙකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එකම පේපර් එකේ හැකියාවක් නැද්ද කියන එක ඉතා හොඳ යෝජනාවක්. ඒක විභාග දෙපාර්තමේන්තුව පේපර් සෙටර්ස් ලයින් උසස් පෙළට විශ්වවිද්‍යාල මහාචාර්යවරු ඒ ක්‍රමවේදයක් තියෙනවා සකස් කරන්න. ඒවත් එක්ක සකස් කළා අපිට ඊළඟට යන්න පුළුවන්. නමුත් මේ අවුරුද්දේ යම් අසාධාරණයක් වෙලා තියෙන දරුවන් සම්බන්ධයෙන් මේ සභාවේ කතා කළා, උපදේශක කාර්ය සභාවේදී කතා කළා. ඒ සඳහා ගරු අමාත්‍යතුමා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යංශය මේ සියල්ලත් එක්ක මේ වෙනකොට සාකච්ඡා කරගෙන යනවා. කොයි ආකාරයෙන්ද මේ වෙච්ච අසාධාරණය වෙලා තියෙන සිසුන්ට සාධාරණයක් කරන්න ක්‍රමවේදයේ කරන්න කියන කාරණේ. ඒකට ඉතිහාසයේ අපිට උදාහරණ තියෙනවා. මම ওই විෂයන් දෙකම ගන්න වෙලාවේ 2005 දී ප්‍රශ්නයක් ආවා. අර මම මුලින් කිව්වා වගේ රසායන විද්‍යාව උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ මේ ස්පීඩ් එක ස්ලෝ වෙලා මැෂින් එකේ දිස්ත්‍රික්ක 4ක ප්‍රතිඵල වෙනස් වුණා. පස්සේ මැනුවල් ආපහු ඔක්කොම පේපර්ස් කරෙක් කළා. කරෙක් කළා ගත්තාම 961ක් අලුතෙන් විශ්වවිද්‍යාලයට ගන්න වුණා. මේ වෛද්‍ය පිරිත 260ක් ගන්න වුණා. ඒ නිසා මෙන්න ඉන්න අපේ ගරු මන්ත්‍රීතුමා රජරට වෛද්‍ය පීඨයෙන් වෛද්‍යවරයෙක් වෙච්ච මේ වෛද්‍යවරයා මොණරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල මහවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබී ඉතාම දුෂ්කරතා මැද්දේ එතුමාගේ අධ්‍යයනය පැහැදිලි කළා. එදා ඒක නොකළ නම් මෙතුමාද වෛද්‍යවරයෙක් වෙන්නේ නැහැ. එතන විද්‍යාපීඨයක් නැහැ. මොකද ඒ සෙස්කෝ එක මදි වෙනවා. එතකොට ඔබතුමා කැපිලා යනවා. ඒ නිසා අපි ඉතිහාසයේ වෙන තීන්දුව අරන් තියෙනවා. ඒ නිසා මේ රජය අධිකාර ජනාධිපතිතුමා, අගරු අගමැතිතුමා, ගරු අධ්‍යාපන ඇමතිතුමා සංවේදී දේශපාලඥයෝ හැටියට හුදු දේශපාලඥයෝ නෙමෙයි තාක්ෂණයේ දැනුම පදනම් කරගෙන මේ රට යන්න ඕන තැන දැක්මක් ඇතුව යන රජයක් හැටේ කටයුත්ත අපි කරනවා. ඊළඟට කාරණය තමයි මම දැන් මම කරුණ ගණනාවකට පිළිතුරු දුන්නා. දැන් මම ඒ වගේම සඳහන් කරන්න අපේ ගරු රාජ්‍ය අමාත්‍යවරු තමන්ගේ විෂයන් සම්බන්ධයෙන් පිළිතුරු දුන්නා. ඒ වගේම නවෝත්පාදන ගැන කතා කළා. ඒ විෂය බාරව ඉන්න අපේ වෛද්‍ය සීතාරම් බුල මැතිණිය. මොනවාද නවෝත්පාදන කියන්නේ? මොනවාද ඉනොවේෂන් කියන්නේ? ඉනොවේෂන් ඉස් ද ගැප් බිට්වීන් ද රියැලිටි ඇන්ඩ් ද විෂන්. දැක්මත් යථාර්ථයත් අතර පරතරය තමයි ඉනොවේෂන් කියන්නේ. ඉතින් මේ ඉනොවේෂන් වලින් ඉස්සරහට යන රටවල් තමයි ලෝකයේ අද දියුණු වෙලා තියෙන්නේ. එතෙන්ට යන්න නම් රිසර්ච් වලට අපි මුදල් වෙන් කරන්න ඕනේ. හැබැයි අපේ රටේ ශක්තිමත් වූ පෞද්ගලික අංශයක් නැහැ පෞද්ගලික මට්ටමින් රිසර්ච් වලට ෆන්ඩ්ස් වෙන් කරන්න. ඒ නිසා රජයට ඒ බර කරගන්න වෙනවා. අධිකාරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වූ අවධියේදී නැනෝ ටෙක්නොලොජි ලැබ් එක පටන් ගත්තා. එතන විද්‍යාඥ 28ක් වැඩ කරන ළමයි අවුරුදු 28යි 30යි 35යි. ඒක පටන් නොගත්ත නම් ඒ දරුවන්ට ලංකාවට එන්න බෑ. මගේ මම ඇමතිවරයා ඉන්නකොට දෙවෙනි ලැබ් එක පටන් ගත්තා. දැන් අවසාන වෙන්න ආසන්නයි. බයෝටෙක්නොලොජි ලැබ් එකේ සියලු ඉංජිනේරු ඩ්‍රොයින්ග්ස් ඇඳලා ඉවරයි. ඒක එදා පටන් අරන් ඉවර කළා නම් අවුරුදු 3නේදී PCR ලක්ෂයක් ඕකේ කරන්න තිබ්බා. ඕකේ PCR කරන ස්ටික් එක නැනෝ ටෙක්නොලොජි එකෙන් ඒ විද්‍යාඥ හැදුවා. ග්‍රැෆයිට් ග්‍රැෆීන් ඉල්මනයිට් වලින් ටයිටේනියම් ඩයොක්සයිඩ් ඊළඟට ක්වාට්ස් අපි කැටපෙටින් අරිනවා. ඒ නිසා අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් විදේශ ප්‍රේෂණ අඩු නම් සංචාරක වෙන්නේ නැත්නම් අපේ අප නැයන බිඳ වැටිලා නම් අපි විදේශ විනිමය හොයන්නේ කොහොමද? එහෙනම් තාක්ෂණය පදනම් කරගත්ත ආර්ථිකයකට අපි යන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය වටපිටාව සැකසස් වෙලා තිනවා. ජනාධිපතිතුමාට ඒ සඳහා විශාල ඕනෑකමක් තිනවා. ඒ නිසා තමයි විෂයන් ඒ අයට බෙදලා වෙන් කළ දීලා තිනේ. ඒ නිසා මේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල විශේෂයෙන්ම අද මේ අයවැය විවාදය සඳහා මේ සඳහා මේ සියලු සටහන් ප්‍රෝග්‍රෑම් සකස් කරපු අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා, රාජ්‍ය අමාත්‍යංශයේ සියලු ලේකම්වරු සහ ලේකම්තුමියන්, අංශ ප්‍රධානීන් අතරේක ලේකම්වරුන්, මේ සියලුම දෙනාට මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙමි. මේ විවාදය සඳහා සක්‍රීය දායකත්වයක් දක්වපු ගරු අමාත්‍යතුමා, සියලුම රාජ්‍ය අමාත්‍යවරු, සියලුම ගරු ඇමතිවරුන් සහ මන්ත්‍රීවරු, මේ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. අපි මාසිකව පවත්වන උපදේශක කාරක සභාවට සම්බන්ධ වෙන්න අපි පළාත්වලට එනවා, අපි කලාපවලට එනවා, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමට එනවා. ඔබතුමන්ලාගේ අදහසුත් කැටි කරගෙන අපි මේ රටේ ඒ ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ පාලන කාලය තුළදී නිම කරන්න කැප වෙනවා. ඒ මූල ආරම්භය මුල්ගල 2021 අයවැය ලේඛනයේ අපේ ඉදිරිපත් කළ තියෙන කරුණු සමූහය කියන එක සඳහන් කරමින් සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින්, අතිගරු ජනාධිපතිතුමාටත් ගරු වගමැතිතුමාටත් ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්ප අවසන්.
බොහොම ස්තුතියි. අධ්‍යාපන අමාත්‍යාංශය සභාව එකඟද? 112 කාරක සභාව එකඟද?
ආයි.
213 කාරක සභාව එකඟද?
ආයි.
214 කාරක සභාව එකඟද?
ආයි.
කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල් පහසු කිරීම පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 403 කාරක සභාව එකඟද?
ආයි.
ශීර්ෂාංක 217 කාරක සභාව එකඟද?
ආයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ ප්‍රවර්ධන දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 404 කාරක සභාව එකඟද?
ආයි.
ශීර්ෂාංක 335 කාරක සභාව එකඟද?
ආයි.
නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පර්යේෂණ හා නවනීපැවුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 421 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතුමා.
ගරු කථානායකතුමනි, පිටුව 33 13 පෙළ ඉවත් කර ඉවරට පාසලන අයිතමේ ආදේශ කළ යුතුය. පුනරාවර්තන රුපියල් බිලියන 9 මිලියන 267 216 පිටුව 33 18 පේලි ඉවත් කර ඒ වෙනුවට පහත සඳහා අයිතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 1 මිලියන 355 116 රුපියල් බිලියන 2 මිලියන 714 516 මෙම සංශෝධන අභිප්‍රාය වනුයේ ජනාධිපති කාර්යාලය යටතේ තුරතු තාක්ෂණ උද්‍යානය යාපනය සහ තොරතුරු තාක්ෂණ උද්‍යාපනය මන්නාරම යන උපව්‍යාපති සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 13ක පුනරාවර්තන ප්‍රතිපාදන අමාත්‍යංශවලට විෂයම් බෙදියාමේ නව සංශෝධනයට අනුකූලව මෙම අමාත්‍යංශයට මාරු කිරීමයි.
සංශෝධන සහිතව කාරක සභාව එකඟද?
ආයි.
ශීර්ෂාංක 215 කාරක සභාව එකඟද?
ආයි.
දහම් පාසල් පිරිවෙන්නා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ශීර්ෂාංක 422 කාරක සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යළි රැස්වේ. ශීර්ෂාංක 421 සංශෝධන සහිතවද ශීර්ෂාංක 126 ශීර්ෂාංක 212 සිට 215 දක්වාද ශීර්ෂාංක 217 335 403 404 සහ 422 සංශෝධන රහිතවද කාරක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තුව කල් තැබීම.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුව දෙසැම්බර් මාස 2 වන දින බදාදා දින පෙරවරු 9:30 දක්වා කල්තැබේතුවේ යෝජනා කරමි.